ආයිබෝවන් දුවේ පුතේ, අද මම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත රුහුණු ගුරු ගෙදර ගුවන්විදුලි වැඩසටහන සමග. ඔයාලට කතා කරන මම දෙනියාය අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශිකා බී විජිතා රුක්මණී ගුරුතුමිය. ඉතින් දුවේ පුතේ, අපි පසුගිය පාඩමින් කතා කරා පෘථුවිය සමන්විත වන උපපද්ධති හතරෙන් ශිලාගෝලය ගැන. මම හිතන්නේ දුවල පුතාලට මතක ඇති අනෙක් පද්ධති මොනවද කියලා. මම නැවත මතක් කරන්නම්. පෘථුවි පද්ධතිය සමන්විත වන උපපද්ධති හතර. ශිලාගෝලය, වායුගෝලය, ජලගෝලය සහ ජෛවගෝලය. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ වායුගෝලය ගැන. අපි මුලින්ම බලමු දුවේ පුතේ, වායුගෝලය කියන්නේ මොකද්ද කියලා. පෘථුවිය වටා පිහිටි විවිධ වායු වර්ගවලින් සමන්විත තුනී ස්තරය තමයි වායුගෝලය කියලා හඳුන්වන්නේ. එහෙනම් දැන් දුවල පුතාලා දන්නවා වායුගෝලය කියන්නේ පෘථුවිය වටා පිහිටි විවිධ වායු වර්ගවලින් සමන්විත තුනී ස්තරය කියලා. වායුගෝලීය පද්ධතිය පහළ සිට ඉහළට යනකොට සංයුතියෙහි සහ ඝනත්වයෙහි වෙනස්කම් දකින්න පුළුවන් වෙනවා. වායුගෝලයේ පහළ වායු සංයුතිය වැඩි, ඉහළට යන විට වායු සංයුතිය අඩුයි. එහෙනම් දුවේ පුතේ, මේ භූතලයේ සිට කිලෝමීටර් 120ක් පමණ දක්වා විහිදෙන කලාපයේ තමයි වායුව වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නේ. පෘථිවි තලයේ ඉඳලා කිලෝමීටර් 120ක් පමණ දක්වා විහිදෙන කලාපයේ තමයි වායුව වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නේ. හැබැයි දුවේ පුතේ, පෘථිවි තලයේ ඉඳලා කිලෝමීටර් 5ක් 6ක් පමණ දක්වා වන කලාපයේ තමයි මුළු වායු පරිමාවෙන් 50%ක් අන්තර්ගත වෙන්නේ. එතකොට මගේ දුවල පුතාලා තේරුම් ගන්න ඕන, අප ආසන්නයේ තමයි වායුගෝලයේ වැදගත්ම කොටස තියෙන්නේ කියලා. ඉතින් දුවේ පුතේ, වායුගෝලය ජීවීන්ට වැදගත් වෙන්නේ ඇයිද කියලා අපි බලන්න ඕන. ජීවීන්ගේ පැවැත්මට තියෙන්නේ ඔක්සිජන් වායුව මත තමයි ජීවීන්ගේ පැවැත්ම රැඳිලා තියෙන්නේ. ඔක්සිජන් වායුව සපයන්නේ වායුගෝලය විසින්. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව සපයන්නේත් වායුගෝලය. එහෙනම් වායුගෝලය අපට ඉතා වැදගත් වෙනවා. එහෙනම් දුවේ පුතේ, ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායු සැපීමත් ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් නිපදවීමත් නිසා වායුගෝලය අපට වගේම ශාකවලටත් නැතිවම බැරි බව දුවල පුතාලට තේරෙනවා ඇති. එහෙනම් දුවේ පුතේ, අපි බලමු මේ වායුගෝලයේ තියෙන වායු වර්ග මොනවද කියලා. අපට වායු වර්ග කිහිපයක් අඳුරගන්න පුළුවන්. මේ වායු වර්ග වලින් නයිට්‍රජන් තමයි වායු ප්‍රතිශතයෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට ගත්තොතින් 78.09ක් වෙනවා. අපි නයිට්‍රජන් විද්‍යාත්මකව හඳුන්වන්නේ N2 කියලා. ඊළඟට ඔක්සිජන්. ජීවීන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වායුව වෙන්නේ ඔක්සිජන් වායුව. මුළු වායු ප්‍රතිශතයෙන් 20.95% ඔක්සිජන් වායුව වායුගෝලයේ පවතිනවා. ඔක්සිජන් වායුව අපි O2 කියලා තමයි විද්‍යාත්මකව හඳුන්වන්නේ. ඊළඟට දුවේ පුතේ වැඩි වශයෙන් අන්තර්ගත වන ඊළඟ වායුව තමයි ආගන් වායුව. එය ප්‍රතිශතයක් විදියට 0.93ක් වෙනවා. ඒක විද්‍යාත්මකව හඳුන්වන්නේ AR කියලා. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට ගත්තාම 0.03ක් වෙනවා. මගේ දූල පුතාලා දන්නවා කාබන් ඩයොක්සයිඩ් විද්‍යාත්මකව හඳුන්වන්නේ CO2 කියලා. ඊළඟට පුතේ දුවේ ඕසෝන් වායුව. ඕසෝන් වායුව වායුගෝලයේ තියෙන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණයි. ඒ ප්‍රමාණය 0.00006ක් වෙනවා. අපි ඕසෝන් හඳුන්වනවා O3 කියලා. මීට අමතරව පුතේ හීලියම්, නියෝන්, ක්‍රිප්ටන් කියලා අංශු මාත්‍ර වශයෙන් වායු වර්ග අඩංගු වෙනවා. ඉතින් දුවේ පුතේ, මම ওই සඳහන් කරපු වායු වර්ග වලින් තමයි ප්‍රධාන වශයෙන් වායුගෝලය සමන්විත වෙන්නේ. හැබැයි ඊට අමතරව ජල වාෂ්ප, දූවිලි, ලවණාංශුත් මේ වායුගෝලයේ අඩංගු වෙනවා. මගේ දුවල පුතාලා පෙළපොත සම්බන්ධ කරගත්තනම් බලාගන්න පුළුවන් 1-3 රූපයෙන්, ඒ කියන්නේ 3 පිටුවේ දක්වලා තියෙන්නේ වායුගෝලයේ ප්‍රධාන වායු වර්ග පිළිබඳව. ඒ දුවේ පුතේ, මේ වායු සංයුතිය මේ විදියටම තියෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විවිධ මානුෂ ක්‍රියාකාරකම් වගේම ස්වාභාවික ක්‍රියාවලීන් නිසා වායුගෝලීය සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණ විදියට ගිනි කඳු පිපිරීමේදී විවිධ වායු වර්ග නිකුත් වීම, ඒ වගේම වගා බිම් ආශ්‍රිතව මීතෙන් වායුව නිකුත් වීම දක්වන්න පුළුවන්. මේ විවිධ මානුෂ ක්‍රියා සහ ස්වාභාවික ක්‍රියාවලීන් හේතු කොටගෙන විවිධ වායු වර්ග මේ වායුගෝලයට එකතු වෙනවා. අපි බලමු මොනවද ඒ වායු වර්ග කියලා. කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, කාබන් මොනොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු වර්ග වායුගෝලයට එකතු වෙනවා. ඉතින් දුවේ පුතේ, මේ වායු වර්ග එකතු වීම නිසා වායුගෝලීය සංයුතිය වෙනස් වීම විතරක් නෙවෙයි, මෙතනදී ඒ තුලින් ජීවීන්ගේ පැවැත්මටත් බාධා එල්ල වෙන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ, දැන් අපි බලමු වායුගෝලයේ ව්‍යුහය පිළිබඳව. වායුගෝලයේ ව්‍යුහය උෂ්ණතාංශය සහ උෂ්ණත්වය වෙනස් වීමේ ස්වභාවය පදනම් කරගෙන වායුගෝලය ප්‍රධාන ස්තර 4කට බෙදා දක්වනවා. එහෙනම් අපි බලමු ඒ ස්තර 4 මොනවද කියලා. පළමු ස්තරය තමයි දුවේ පුතේ පරිවර්තී ගෝලය. දෙවනි ගෝලය තමයි අපරිවර්තී ගෝලය. 3 මෙසෝ ගෝලය. 4 තාප ගෝලය. දුවල පුතාලා ආයෙත් කියන්න, වායුගෝලය බෙදෙන ස්තර මොනවද කියලා. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝ ගෝලය, තාප ගෝලය. එහෙනම් දුවේ පුතේ, අපි දැන් මේ එක් එක් ස්තරයේ විශේෂ ලක්ෂණ මොනවද කියලා මුලින්ම බලමු. මුලින්ම බලමු අපි පරිවර්තී ගෝලය පිළිබඳව. ඒ කියන්නේ අපට ආසන්නයේම තියෙන වායුගෝලීය ස්තරය. මේ පරිවර්තී ගෝලය පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කිලෝමීටර් 8ක් 10ක් පමණ ඉහළට විහිදෙනවා. මේ ස්තරයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දුවේ පුතේ උන්නතාංශය සමග උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවීම. අපි මේ ක්‍රියාවලිය හඳුන්වනවා පතන සීග්‍රතාවය කියලා. පතන සීග්‍රතාවය කියලා කියන්නේ දුවේ පුතේ ඉහළ නගින සෑම මීටර් දහසකටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4කින් අඩුවීම. එහෙනම් අපි පරිවර්තී ගෝලයේ විශේෂ ලක්ෂණයක් හඳුනාගත්තා. මොකද්ද කියන්න බලන්න. ඒ තමයි පතන සීග්‍රතාවය. ඒ කියන්නේ ඉහළ නගින සෑම මීටර් දහසකටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4කින් අඩුවීම. දැන් දුවේ පුතේ පරිවර්තී ගෝලයේ තවත් ලක්ෂණයක් ගැන කියනවා. ඒ තමයි වර්ෂණය, උෂ්ණත්වය, පීඩනය, සුළං, ආර්ද්‍රතාව, වලාකුළු වර්ධනය වගේ සියලුම කාලගුණික සිද්ධි ඇති වෙන්නේ මේ ස්තරයේ. මොන ස්තරයේද දුවේ පුතේ? පරිවර්තී ගෝලයේ. එහෙනම් මගේ දුවල පුතාලා, දැන් මම තවත් පරිවර්තී ගෝලයේ ලක්ෂණයක් කියනවා. ජෛව ගෝලයේ පැවැත්ම සඳහා පරිවර්තී ගෝලයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අහස් යානා පියාසර කරන්නේ මේ පරිවර්තී ගෝලයේ ඉහළ සීමාව ආසන්නයේ. දැන් දුවල පුතාලට මතක තියෙන්න ඕන පරිවර්තී ගෝලයේ ඉහළ සීමාවේ තමයි ගුවන් යානා පියාසර කරන්නේ. ඒ වගේම දුවේ පුතේ පරිවර්තී ගෝලයේ ඉහළ සීමාව අපි හඳුන්වනවා පරිවර්තී මණ්ඩලය කියලා. එහෙනම් අපි මීළඟට බලමු අපරිවර්තී ගෝලය ගැන. මේ ගෝලයේ ඉහළ සීමාව කිලෝමීටර් 48ක් 50ක් පමණ දක්වා විහිදෙනවා. මේ කලාපයේ විශේෂ ලක්ෂණයක් තමයි උෂ්ණත්වය උන්නතාංශය සමග ක්‍රමයෙන් ඉහළ යාම. ඒ වගේම දුවේ පුතේ ජෛව ගෝලයේ පැවැත්මට ඉතා වැදගත් ඕසෝන් ස්තරය පිහිටලා තියෙන්නේ මේ කලාපය තුල. මේ ඕසෝන් ස්තරයේ විශේෂත්වය තමයි දුවේ පුතේ ජීවි පැවැත්මට අහිතකර සූර්ය කිරණ විශේෂයක් වන පාරජම්බුල කිරණ. මොන කිරණද? පාරජම්බුල කිරණ අවශෝෂණය කර ගැනීම. ඒ නිසා පෘථුවියේ ආරක්ෂක වළල්ල විදියට ඕසෝන් ස්තරය හඳුන්වනවා. අපි මුලින් කිව්වනේ උෂ්ණත්වය උන්නතාංශයේ සමග ක්‍රමයෙන් ඉහළ යනවා කියලා. මේ ඕසෝන් ස්තරයේ පිහිටීමත් උෂ්ණත්වය ඉහළ යන්න එක හේතුවක් වෙනවා. ඒ වගේම දුවේ පුතේ අභ්‍යවකාශයේ සිට පෘථුවිය දෙසට පතිත වන උල්කාෂ්ම බොහොමයක්ම අපරිවර්තී ගෝලයේදී විනාශ වෙලා යනවා. ඒ වගේම සුපර්සොනික් ජෙට් යානා පියාසර කරන්නේ මේ ස්තරයේ මධ්‍ය කලාපය තුන. මොන ජෙට් යානාද පුතේ? සුපර්සොනික් ජෙට් යානා. ඒ වගේම අපරිවර්තී ගෝලයේ ඉහළ සීමාව අපි හඳුන්වනවා අපරිවර්තී මණ්ඩලය කියලා. එහෙනම් අපි වායුගෝලයේ ස්තර දෙකක විශේෂ ලක්ෂණ සලකලා බැලුවා. නේද මොනවද ඒ ගෝල දෙක? පරිවර්තී ගෝලය සහ අපරිවර්තී ගෝලය. එහෙනම් අපි මීළඟට සලකා බලමු මෙසෝ ගෝලය පිළිබඳව. මේ කලාපය කිලෝමීටර් 80ක් පමණ දක්වා විහිදෙනවා. මේ කලාපයේ විශේෂ ලක්ෂණ කිහිපයක් අඳුරගන්න පුළුවන්. අපි බලමු පුතේ මොනවද ඒ ලක්ෂණ කියලා. මේ කලාපයේදී උෂ්ණතාංශය සමග උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. දැන් දූල පුතාලා හොඳට මතක තියාගන්න ඕන මේ එක් එක් ගෝලයේ උෂ්ණත්වය කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපි මෙසෝ ගෝලය ගත්තොතින් මෙසෝ ගෝලයේ උෂ්ණතාංශය සමග උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම ජල වාෂ්ප, වලාකුළු, දූවිලි අංශු මේ කලාපයේ දකින්න නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ වායුගෝලයේ අඩුම උෂ්ණත්වය පවතින්නේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක ඍණ 90ක් තමයි උෂ්ණත්වය වෙන්නේ මේ කලාපයේ. ඒ වගේම විද්‍යුත් ක්‍රියාවලී බහුලම කලාපය වැඩියෙන්ම සිදුවන ස්තරය වෙන්නේ මෙසෝ ගෝලය. මෙසෝ ගෝලයේ ඉහළ සීමාව අපි හඳුන්වනවා මෙසෝ මණ්ඩලය කියලා. එහෙනම් දැන් අපි බලමු තාප ගෝලයේ විශේෂ ලක්ෂණ මොනවද කියලා. තාප ගෝලයේ ඉහළ සීමාව කිලෝමීටර් 120ක් පමණ දක්වා විහිදිලා තියෙනවා. උෂ්ණතාංශය සමග උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම තමයි දුවේ පුතේ උෂ්ණත්වය වැඩිම ස්තරය වෙන්නේ මේ ස්තරය. ඒ වගේම තමයි දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ ස්තරයේ වායු පරිමාවත් ඉතාම අඩුයි. හොඳයි දුවේ පුතේ, අපි දැන් බැලුවා වායුගෝලීය ස්තරවල විශේෂ ලක්ෂණ මොනවද කියලා. ඒ වගේම ඒ එක් එක් ස්තරයේ විශේෂ ලක්ෂණ මම පැහැදිලි කළා. මගේ දුවල පුතාලා ඒ එක් එක් ස්තරයේ ලක්ෂණ ගැන තවදුරටත් පෙළ පොත අධ්‍යයනය කරලා මතක් කරගන්න. එහෙනම් දුවේ පුතේ අපි බලමු මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එල්ල වෙලා තියෙන බලපෑම් මොනවද කියලා. නැත්නම් මිනිස් ක්‍රියාකාරකම් මොනවද කියලා මං කියන්නම්. දූල පුතාලා හොඳින් අහන්න. පළවෙනි එක තමයි පොසිල ඉන්ධන දහනය. ඊළඟට කාර්මීකරණය, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම, වනාන්තර ගිනි තැබීම, න්‍යෂ්ටික අත්හදා බැලීම්, යුදමය කටයුතු, කෘෂිකාර්මික කටයුතු සහ ව්‍යාපාරික සත්ව පාලනය තමයි මේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි දන්නවා මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලය දූෂණය වෙමින් පවතින බව. අපි මේ ක්‍රියාකාරකම් කීපයක් විස්තරාත්මකව සලකලා බලමුකෝ. එතකොට මගේ දෝල පුතාලට තේරෙයි මේ ක්‍රියාකාරකම් නිසා වායුගෝලය කොහොමද දූෂණය වෙන්නේ කියලා. අපි එක කරුණක් ගමු. පොසිල ඉන්ධන දහනය. දුවේ පුතේ, කාර්මික විප්ලවයෙන් පස්සේ කාලේ මේ පොසිල ඉන්ධන අධික ලෙස පරිහරණය කරන්න පටන් ගත්තා. පරිවහන පද්ධති ප්‍රසාරණය වුණා. ඒ නිසා පරිවහන කටයුතු සංකීර්ණ වුණා. මේ සංකීර්ණතාවය නිසා පොසිල ඉන්ධන විශාල වශයෙන් භාවිතය වැඩි වුණා. ඒ නිසා මොකද්ද වුණේ දුවේ පුතේ? වායුගෝලයට කාබන් අයොක්සයිඩ් නයිට්‍රජන් ඔක්සයිඩ් වැඩි වශයෙන් එකතු වුණා. ඒ තුළින් ස්වාභාවික වායු සංයුතියේ වෙනස්කම් සිදු වුණා. ඒ වගේම තමයි දුවේ පුතේ වනාන්තර ගිනි තැබීම නිසා සිදුවන්නේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණ හැකියාව අඩු වෙනවා. ශාක තමයි කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නේ. ඉතින් වනාන්තර ගිනි තැබීමෙන් සිද්ධ වෙන්නේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ වායු දූෂණය අවම කරගන්න රජය විසින් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මගේ දූල පුතාලා දන්නවා. අපි බලමු මොනවද කියලා. වාහන දුම් පරීක්ෂාව, ඊළඟට කර්මාන්ත ශාලා ඉදිකිරීමේදී පරිසර වාර්තා අනිවාර්ය කිරීම, කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන ලබන දුම් ඉහළ අහසට විදීම, අධික දුම් පිට කරන ලබන වාහන තහනම් කිරීම. ඒ වගේම තමයි දුවේ පුතේ නගර ආශ්‍රිතව පාරවල් දෙපස වෘක්ෂලතා රෝපණය, මේ හැම දෙයක්ම කරන්නේ වායු දූෂණය අවම කර ගන්න. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ වායු දූෂණය අවම කර ගැනීම. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි අද කතා කරා වායු දූෂණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම වායුගෝලය ගැන අපි ගොඩක් දේවල් දැනගත්තා. එහෙනම් දුවේ පුතේ අපි ඒවයින් කීපයක විස්තරත් කතා කරා. එහෙනම් මං හිතනවා අද පාඩම මගේ දුවල පුතාලට හොඳින් තේරුම් යන්න ඇති කියලා. ඒ වගේම දුවේ පුතේ තවත් විශේෂ දෙයක් ඕගොල්ලොන්ට කියන්න ඕන. අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ 2016, 2018, 2019, 2020 අවුරුදු වල අද අපි මේ කතා කර වායුගෝලය කියන මාතෘකාවෙන් ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මගේ දූල පුතාලා ඒතරතුරුත් එක් රැස් කරගන්න. එහෙනම් මගේ දූල පුතාලා පෙළ පොතත් ආධාර කරගෙන පැවරුම් අංක 2ට පිළිතුරු ලියලා පුතාලගේ විෂය භාර ගුරුබවතුන් හා සම්බන්ධ වෙලා අවශ්‍ය මඟ පෙන්වීම් තවදුරටත් ලබා ගන්න. එහෙනම් දුවේ පුතේ ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්.